ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලොවට විදෙස්විත්ති සමාලෝචනය අදත් ආරම්භ කරනවා. මේ වෙනකොට සමස්ත ලෝකීයම කතාබහ වෙන ප්‍රධාන කාරණාවක් මුල් කරගෙන, ඒ වගේම තවත් අතුරු කාරණා කිහිපයකුත් අපිට තියෙනවා ඔබ වෙත තොරතුරු රැගෙන එන්න. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්. සමස්ත ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා IS සංවිධානයේ වත්මන් නායකයා ඇමරිකානු හමුදාව විසින් සිරියාවේදී සිදු කරපු ප්‍රහාරයක් හමුවේ මිය ගියා කියලා. ඔන්න දැන් ඒ කරදරෙත් ඉවරයි කියලා ඔහු යම් ප්‍රකාශයක් නිකුත් කළා.
Thanks to the bravery of our troops, this horrible terrorist leader is no more. Our forces carried out the operation with their signature preparation and precision. And I directed the Department of Defense to take every precaution possible to minimize civilian casualties.
Amal den api me Americanu janadhipati varayage prakashaya pilibandawa sandahan karaddi ohu nilawashayenma meka prakasha kala kiyanne me de ettaram sanath vela tiyenne. Kohomada me mehiyuma siddha vela tiyenne? Etaredi helidarawunu anikut karana kohomada kiyana ekath api kemathi danaganna.
Dirlukshi metanna me prahare siddha vela tiyenne Siriyawa etule තුර්කි දේශ සීමාව කිට්ටුව ඇට්මි කියන ප්‍රදේශයේ. මේ ඇට්මි කියන ප්‍රදේශයේ සිරියාවේ යුද්ධයෙන් සරණාගතයන් හැටියට පත්වෙච්ච විශාල පිරිසක් මේ වෙනකොට තාවකාලිකව ඒ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මේ සාමාන්‍ය ජනතාව අතර IS කණ්ඩායම් වල සමාජිකයනුත් ඔවුන් අතර ගැවසෙනවයි කියන කතාවක් දැන් බොහොම කාලයක් තිස්සේ තිබුණා. ඉතින් දැනගන්න තියෙන විදිහට දෙසැම්බර් මාසේ වෙනකොට ඇමරිකාවේ බුද්ධිංශවලට තොරතුරක් ලැබුණයි කියලා කියනවා. IS සංවිධානයේ ප්‍රධානියා අලුත්ම නායකයා හැටියට පත්වලා ඉන්න අබු ඉබ්‍රහීම් අල් හෂීමි අල් කුරේෂි, ඔහුව බොහෝ වෙලාවට හඳුන්වන්නේ කුරේෂි කියලා. ඉතින් මේ පුද්ගලයා එම ප්‍රදේශයේ ඉන්නවයි කියලා ඔවුන්ට බුද්ධි තොරතුරක් ලැබුණයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා ඔහුව ජීවිතක්ෂයටපත් කරන්න හැකියාවක් තිබුණයි කියලා ඇමරිකාව කියනවා. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා කියන්නේ ඔහු ඒ අවස්ථාවේදී ඒකට විරුද්ධ වුණයි කියලා. ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය ජනතාවට වෙන්න තියෙන හානිය වැඩි නිසා බටපිරිස් යොදවල ඇමරිකාවේ විශේෂ හමුදා බටපිරිස්, එහෙම නැත්නම් මේ ස්පෙෂල් ෆෝසස් පාවිච්චි කරලා මේ විදිහට කුරේෂිට එරෙහිව ප්‍රහාරයක් දියත් කළා කියලා කියනවා. සිරියාවේ වෙලාවෙන් බ්‍රහස්පති, කියන්නේ ඊයේ උදේ පාන්දර එළිවෙන ජාමේ වගේ මේ ප්‍රහාරය එල්ල කරයි කියලා. මේකට ඇමරිකානු හෙලිකොප්ටර් යානා කිහිපයක් පාවිච්චි කළා කියලත් වාර්තා වෙනවා. මේ හෙලිකොප්ටර් සිරියාව තුලම කුර්දි සටන්කාමීන්ගේ යටතේ තියෙන ප්‍රදේශයකින් තමයි හෙලිකොප්ටර් කිහිපය ගමන් ආරම්භ කළයි කියලා කියන්නේ. මේ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී තට්ටු තුනක ගොඩනැගිල්ලක උඩුමහලේ කුරේෂි සහෝගේ පවුලේ උදවිය හිටියයි කියලායි වාර්තා වෙන්නේ. මෙතනදී ඇමරිකානු හෙලිකොප්ටර් වලට යම්කිසි ප්‍රහාර එල්ල වුණයි කියලත් වාර්තා වෙනවා. ඒකම මේ විශේෂ හමුදා බටපිරිස් මේ නිවස වටලලා කුරේෂීව අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී කුරේෂී තමන් ළඟ තිබිච්ච පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරලා විශාල පිපිරීමක් කරලා ඔහුත් ජීවිතක්ෂයට පත් වෙලා ඔහුගේ පවුලේ උදවියත් ඒ සමගම ජීවිතක්ෂයට පත් වුණයි කියලා වාර්තා වෙන්නේ. මෙතනදී මලසිරුරු 13ක් සොයා ගැනීමට හැකුණයි කියලා ඇමරිකාව සඳහන් කළා තියෙනවා. ඒ එක්කම මේ ප්‍රහාරය සඳහා පාවිච්චි කරපු ඇමරිකානු හෙලිකොප්ටර් වලින් එක හෙලිකොප්ටර් යානයක් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම නිසා ඒ හෙලිකොප්ටර් යානය විනාශ කරන්නට සිද්ධ වුණා කියලත් ඇමරිකාව වාර්තා කළා තියෙනවා. ඉතින් මේක IS ක්‍රියාකාරීන් විසින් එල්ල කරපු ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියටද මේ හෙලිකොප්ටර් යානයට හානි වුණේ කියන එක අපිට හරියටම කියන්නට බෑ. නමුත් මේ විදිහට හෙලිකොප්ටර් යානයක් සතුරු අතට පත් වෙයි කියන බිය නිසා ඒක ඇමරිකානු හමුදාව විසින් විනාශ කළයි කියලා කියනවා. ඒ එක්කම ඇමරිකාව ප්‍රකාශ කරනවා තමන්ගේ බටපිරිස්වලට කිසිම හානියක් මේ ප්‍රහාරයේදී සිද්ධ වුණේ නැtei කියලා. නමුත් එක්තරා චෝදනාවක් එල්ලලා තියෙනවා සමහර විට ඇමරිකානු හමුදාව විසින් පුහුණු කරන කුර්දිවරුන් යම් ප්‍රමාණයක් මේ සටනට ඍජුවම දායක වුණාද කියලා. නමුත් ඇමරිකාව ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා වුන් කියලා තියෙනවා. කුර්දීවරුන් මෙතනදී බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ලොකු සහායක් ලබා දුන්නා. නමුත් ඇත්තටම මේ මෙහෙයුම සිදු කරන අවස්ථාවේදී පිටස්තර පුද්ගලයන්ගේ සහභාගීත්වයක් තිබුණේ නැහැ. මේක ඇමරිකානු හමුදා විසින්ම පමණක් කරපු කාරණාවක්. මේ තුලින් ලෝකයේ ත්‍රස්තවාදයට මරු පහරක් එල්ල වුණයි කියන එකත් ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් තවත් විශේෂ දෙයක් තියෙන දිල්දුක්ෂි, මේ ප්‍රශ්නේදී සිරියාවේ තියෙන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකාවයි රුසියාවයි පැති දෙකක ඉන්නේ. නමුත් මේ අවස්ථාවේදී රුසියාව නිවේදනයක් නිකුත් කරලා ඇමරිකාව විසින් ගත්තා වූ ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරලා තියෙනවා. මේක ලෝකයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට ඇමරිකාවේ කරපු දායකත්වයක් හැටියට, ඒක හොඳ දෙයක් හැටියට රුසියාව මේ අවස්ථාවේදී ඒක අගෙයීමට ලක් කරලා තියෙනවා.
හොඳයි, අපි මීළඟට අවධානයට ලක් කරමු. මීළඟ ප්‍රමුඛතම කාරණාව සමස්ත ලෝකෙම අවධානය යොමුලා තියෙන, අපි දැන් සති කිහිපයක් තිස්සේ මේ පිළිබඳව කතා බහ කරගෙන එනවා, අද අලුත්ම තොරතුරු වාර්තා කරන්න සූදානම. ඒ තමයි රුසියාව සහ යුක්‍රේනයේ අතර තියෙන මේ දේශ සීමාවේ රුසියානු බල හමුදා රඳවා තබමින් යුක්‍රේනය නේටෝ සංවිධානයේ සමාජිකත්වය ගැනීමෙන් වළක්වාලීම උදෙසා, එසේත් නොමැතිනම් යුක්‍රේනයේ නේටෝ සංවිධානයට බඳවා ගන්න එපා කියන ඉල්ලීමත් සමග රුසියාව කරන මේ අරගලය, ඒට විරුද්ධව ඇමරිකාව සිදු කරන බලපෑම්. දැන් මොකද්ද මෙහි අලුත්ම තත්ත්වය?
ඔව්, මෙතන දිල්රුක්ෂි, අර සිරියාවේ වෙන ක්‍රියාකාරීකම් සම්බන්ධයෙන් ඇමරිකාවයි රුසියාවයි එකඟතාවයක් තිබුණට යුක්‍රේනය සම්බන්ධයෙන් තවමත් ඔවුන්ට එකඟතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. දිගින් දිගටම සාකච්ඡාවට කීපයක් පැවැත්වුවා. නමුත් ඒ සාකච්ඡාවල කිසිම ප්‍රතිඵලයක් නැතුව පමණක් නෙමෙයි දැන් මේ අර්බුදය තවත් උග්‍ර වෙලා මේ වෙනකොට ඇමරිකාව තමන්ගේ බටපිරිස් 3000ක් යුක්‍රේනයේ අවට තියෙන රටවල් වල දැන් ස්ථානගත කළා. විශේෂයෙන්ම පෝලන්තයේ 1000ක් විතර ඇමරිකානු පිරිස් බටපිරිස් යොදවලා තියෙනවා. ඒකම ජර්මනියේ දැනට ඉන්න ඇමරිකානු බටපිරිස් සංඛ්‍යාව තවත් 2000කින් විතර වැඩි කරයි කියලායි වාර්තා වෙන්නේ. ඉතින් යුක්‍රේනයට යම්කිසි විදිහකින් රුසියාවෙන් බලපෑමක් වුණොත් එතනදී යුක්‍රේනයට සහාය දක්වන්නට මේ විදිහට කටයුතු කරනවා කියන පණිවිඩය තමයි ඇමරිකාව දෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේ අවස්ථාව වෙනකොට රුසියාව තමන්ගේ බටපිරිස් ලක්ෂයක් විතර ප්‍රමාණයක් යුක්‍රේනය සහ රුසියාව අතර ඒ දේශ සීමාව කිට්ටුවට ස්ථානගත කරලා තියෙන විතරක් නෙමෙයි, ඔවුන්ගේ බරාවිත් මේ වෙනකොට ඒ ප්‍රදේශයට යොමු කරයි කියලායි වාර්තා වෙන්නේ. මෙතනදී අපිට දැනගන්න තියෙනවා යුරෝපේ රාජ්‍ය නායකයන් කීප දෙනෙකුත්, ඒ වගේම චීනයත් මේ වෙනකොට මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීමට, මේක යුද්ධයක් කරා වර්ධනය නොවි ප්‍රශ්නය මෙතනින් විසඳුමක් කරා ගෙන යාම සඳහා ලොකු ප්‍රයත්නයක් ගන්න බව වාර්තා වෙනවා. ප්‍රංශය, ඒ වගේම නෙදර්ලන්තය, ඒ ඔවුන්ගේ රාජ්‍ය නායකයන් රුසියාවත් සමග ඍජුව සාකච්ඡා ඉල්ලලා තියෙනවා. ඒ එක්කම චීන ජනාධිපතිත් රුසියාවේ පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා වටයක් සඳහා යොමු වෙනවයි කියලා වාර්තා වෙනවා. මේ යුක්‍රේනයේ සම්බන්ධයෙන් මේ වෙනකොට ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය යම් කිසි විදියකට සමනයකටපත් කරන්න, විශේෂයෙන්ම යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම තමයි බොහෝ අයගේ අරමුණ වෙලා තියෙන. නමුත් මේක ඉතාමත් අන්තරදායී තත්ත්වයක් බවට දැන් පත් වෙලා තියෙනවා.
අපි ඊළඟට බ්‍රිතාන්‍ය කෙරේ අවධානය යොමු කරමු. බ්‍රිතාන්‍ය පිළිබඳව දැන් සති කිහිපයක් තිස්සේ දිගින් දිගටම කතා බහ වෙමින් ඉන්නවා. මේ කාරණා පිළිබඳව අපි මීට කලිනුත් කතා බහ කළා. ඔබටත් යම් අවබෝධයක් තියෙනවා මේ සම්බන්ධව. ඒ තමයි බ්‍රිතාන්‍යයේ මේ කොරෝනා වසංගතයේ දරුණුව පැවති කාලයේ රට ලොක්ඩවුන් කළා තියෙනකොට බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ කාර්යමණ්ඩලය බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නිල නිවස පරිශ්‍රයේදී පවත්වපු මත්පැන් සාදයට බ්‍රිතාන්‍ය අගමැතිවරයාට එල්ලවෙන චෝදනා. දැන් පසුගිය සතියේදී අපි තොරතුරු වාර්තා කළා බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලාස්වීම ප්‍රතික්ෂේප කරනවා කියලා. මේ කාරණාව සම්බන්ධයෙන් විමර්ශනයට ලක් කළා වාර්තාවක් නිකුත් කරන්නට නියමුණු සූ ග්‍රේ කියන මේ නිලධාරිනීගේ වාර්තාවත් සමගම මේ තත්ත්වය වඩාත් උණුසුම් වේවි කියලා තමයි පසුගිය සතියේදී අපි ඉඟිපල කළේ. දැන් වාර්තාව ආවා. අගමැතිවරයා මොකද කියන්නේ? කන්සර්වේටිව් පක්ෂය වත්මන් ආණ්ඩු පක්ෂය මොකද මේ සම්බන්ධයෙන් දරන මත මොනවද මලේ පැත්තෙන් වාර්තාවන්නේ?
මෙතන දිල්රුක්ෂි, බොරිස් ජොන්සන්ගේ නායකත්වය යටතේ ඔහුගේ නිල නිවසේ මේ විදියට පැවැත්වුවයි කියන මත්පැන් සාද සම්බන්ධයෙන් ඒ පවත්වපු විමර්ශනයේදී ඔහුගේ නායකත්වය යම්කිසි විදියකට විවේචනයකට ලක් වුණා. නමුත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම සමාව අයදලා මේ ප්‍රශ්නය සමතයකට පත් කරන්නට උත්සාහයක් ගත්තා. ඒක යම් කිසි දුරකට සාර්ථක වෙන බවක් තිබුණා. මොකද පහුගිය සතියේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා ඔහුගේ නායකත්වයට බොහොම ඍජුවම තර්ජනයක් එල්ල වෙලා ඔහුව නායකත්වයෙන් නෙරපලා කොන්සර්වටිව් පක්ෂය අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගනී කියලා. නමුත් පහුගිය සතියේ ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් කවුරුත් නොහිතපු විදිහට ඊයේ වෙනකොට බොරිස් ජොන්සන්ගේ කාර්යමණ්ඩලයේ ප්‍රධානම පුද්ගලයන් හතර දෙනෙක්, ඔහුගේ ප්‍රධානම විධායක නිලධාරියා ඇතුළුව හතර දෙනෙක් තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේක අග්‍රාමාත්‍යවරයාට ලොකු බලපෑමක් සිද්ධ වෙන කාරණාවක් හැටියට සඳහන් වෙනවා. මොකද ඔහුගේ කාර්යමණ්ඩලයේ ඉවෙනිම ඉහළම මට්ටමේ නිලධාරීන් ඔහුව විවේචනය කරමින්, ඔහුගේ නායකත්වය විවේචනය කරමින්, ඔහුගේ ඒ නායකත්ව ශෛලියත් විවේචනය කරමින් තමයි මේ විදිහටම තනතුරුන් ඉවත් වෙලා තියෙන්නේ. දැන් අලුත්ම තත්ත්වය තමයි බොහෝ විට ඉදිරි සතියේදී නැවතත් කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳ අභියෝගයක් ඒමේ ඉඩකඩ බොහොම තියෙන බවයි වාර්තා වෙන්නේ. එහෙම එවැනි තත්ත්වයක් ඇති වුණොත් බොහෝ විට බොරිස් ජොන්සන්ගේ අග්‍රාමාත්‍ය ධූරයට ලොකු අභියෝගයක් එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වා ගැනීම තමයි දැනට බොරිස් ජොන්සන්ට මුහුණ පාන්න වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය. මේ වෙනකොට තව පොලිස් පරීක්ෂණයකුත් දියත් වෙලා තියෙනවා. මේ විදිහට නම්බර 10 ඩවුනිං ස්ට්‍රීට් කියන නිල නිවසේ පැවතිච්ච මත්පැන් සාද සම්බන්ධයෙන් විශේෂයෙන් ලොක්ඩවුන් කාලේ රටේ අනෙකුත් අයට සාද පැවැත්වීම තහනම් කරලා තියෙන වටපිටාවක මේ විදිහට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ තිබිච්ච සාද පිළිබඳ දැන් නොයෙකුත් කරුණු එළිවෙමින් තියෙනවා. ඒවා සමහර විට අග්‍රාමාත්‍යවරයාට ඔවුන්ගේ දඬ නීති සංග්‍රහයටද අපි කියන මේ ක්‍රිමිනල් ඔෆෙන්ස් හැටියටත් ඉදිරියට වර්ධනය වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ තනතුර ආරක්ෂා කර ගැනීම ඔහුට ලොකු අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා.
අපි තවත් විශේෂිත කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමින් මේ සාකච්ඡාව මෙතනින් අහවර කරන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේට. ඒ තමයි ඔබ දන්නවා මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සූචීව බලයෙන් පහ කරලා හමුදා ජුන්ටාවක් බලය අත්පත් කරගත්තා. දැන් ජුන්ටාව තමයි රට පාලනය කරන්නේ. හමුදා ජුන්ටාව විසින් යම් යම් නිලධාරීන් තෝරාපත් කරගෙන තියෙනවා. විදේශ අමාත්‍යවරු, එතකොට ප්‍රධාන නායකයා සහ අනිකුත් අමාත්‍ය තනතුරු. නමුත් මේ පාලන තන්ත්‍රය බොහෝ බලවත් රාජ්‍ය මගින් පිළිගැනීමකට ලක් කළ නැහැ මේ වෙනකන්. අපිට වාර්තා වෙන මේ ආසියාන් සමුළුව හා සම්බන්ධ වන කාරණාවක්. ආසියාන් සමුළුවට සම්බන්ධ වෙන්නට හිටපු මියන්මාරයේ හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට යම් ගැටලුවකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා කියලා. මං කැමති යමල් මේ හමුදා ජුන්ටාව පිළිගැනීමට ලක්වීම හා සම්බන්ධව ලෝකයේ තියෙන තත්ත්වය සහ මේ ආසියාන් සමුළුවට සහභාගි වෙන්න හිටපු ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට මොකද වෙන්නේ යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැනගන්න.
මියන්මාරේ හමුදා ජුන්ටාව නිල වශයෙන් කවුරුවත් පිළි නොගත්තට ආසියානු සංවිධානය, ඒ කියන්නේ Association of Southeast Asian Nations කියන ඒ කලාපයේ තියෙන රටවල් මේ අවස්ථාවේදී මියන්මාරේ කොන් නොකර මියන්මාරයේ සමග ඔවුන් යම්කිසි ගිවිසුමක් එහෙම නැත්නම් එකඟතාවයක් ඇති කරගත්තා. නැවතත් මියන්මාරේ සිවිල් පාලනයක් ඇති කිරීමට හමුදාවෙන් ප්‍රතිඥාවක් ලබාගෙන, ඉතින් ඒ අනුව ආසියානු සංවිධානයේ නොයෙකුත් වැඩ කටයුතු සම්බන්ධයෙන් මියන්මාරේ හමුදා ජුන්ටාවත් සහභාගි කරවාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ආසියාන් සංවිධානය ප්‍රකාශ කළා තියෙන්නේ දැන් අවුරුද්දක් ගිහිල්ලා මේ හමුදා ජුන්ටාව ඔවුන් ආසියාන් සංවිධානයට ලබා දුන්න ප්‍රතිඥා රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා සිවිල් පාලනයක් කරා යන්න ඔවුන් ලබා දුන්න ප්‍රතිඥා ඒ ආකාරයෙන් ඒවා ඉෂ්ට නොකරපු නිසා ඒකට විරෝධය පෑමක් හැටියට ආසියාන් සංවිධානයේ ඉදිරි දින කිහිපයේදී පවත්වන්නට නියමිත විදේශ අමතිවරුන්ගේ සමුළුවට ජුන්ටාවේ විදේශ අමාත්‍ය හූනු මොන් ග්‍රින් කියන අමාත්‍යවරයාට සහභාගී වීම ඔවුන් වළක්වලා තියෙනවා. ඉතින් මේක හමුදා පාලනයට දැඩි පහරක්. මොකද ඔවුන් බලාපොරොත්තු වුණා ආසියානු සංවිධානය සමග ගනුදෙනු කිරීම තුළින් ඔවුන්ට යම්කිසි විදිහක පිළිගැනීමක් නිල වශයෙන් නොවුනත් නිල නොවන මට්ටමින් ඔවුන්ට පිළිගැනීමක් තිබුණා. නමුත් ඒ පිළිගැනීම දැන් නැති වෙන අවදානමක් තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ පහුගිය අවුරුද්ද ඇතුළතදී මිලිටරි ජුන්ටාව විසින් සිවිල් ජනතාව එරෙහිව කරපු ඒ මෙහෙයුම් වලින් සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒවා දිගින් දිගටම තවමත් සිද්ධ වෙන නිසා ඒකට විරෝධය පෑමක් හැටියට තමයි ආසියානු සංවිධානය මේ පියවර අරගෙන තියෙන්නේ.
අමල් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ලෝකයේ තියෙන ප්‍රමුඛතා මේ ආකාරයෙන් විමර්ශනයට ලක් කරන්නට තොරතුරු වාර්තා කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් යලිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා මේ ලෝ වටා විදෙස් වෙති සමාලෝචනයෙන්. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුෂ්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.